ගරු රෝහිත අභයගුණවද මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 22ක කාලය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද වරාය ගුවන් සේවා අමාත්‍යාංශයේ රෙගුලාසි සම්බන්ධයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ කතා කරන අවස්ථාවේදී මම කැමති නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාටත් මේ පාර්ලිමේන්තුවේ සභාගමටත් ඒ වගේම රටේ ජනතාවටත් මතක් කරන්න, අපි මේ ජුනි මාසයේ 3 වෙනිදා පුරපසළොස්වක පොසොන් පොහොය දිනය මුළු රටේම බෞද්ධවාසී ජනතාව විතරක් නෙවෙයි අනිකුත් ආගම්වල ජනතාවත් මං හිතන්නේ මේ පොසොන් දිනය ඉතාමත්ම මෛත්‍රී සිතින් තමන්ගේ ඒ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවලට සම්බන්ධ වෙමින් කටයුතු කළා. මීට වසර 2331කට කලින් මහින්දා ගමනය, මිහිඳු හාමුදුරුවන්ගේ බෞද්ධ දර්ශනය, බෞද්ධකම අපට ලබා දීම තුළින් තමයි අපි ශිෂ්ටාචාර සමාජයක් බවට අපි පරිවර්තනය වුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට අපි දැක්ක ලොකු වෙනසක් මේ 20-23 වර්ෂයේ පොසොන් පෝය දවස. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාටත් මතක ඇති, ඔබතුමා දැක්ක 20-22 අවුරුද්දේ වෙසක් දිනය සහ පොසොන් දිනය කොහොමද අපි සැමරුවේ කියලා ඔබතුමාට මතකයි නියෝජ්‍ය කතානායකතුමනි. එතන ඒ එදා ඒ 20-22 වර්ෂයේ අපි තෙල් පෝලිං වල, ගෑස් පෝලිං වල විදුලිය කප්පාදු කරනවා. වෙසක් දවසටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ විදුලිය පාවිච්චි කරන්න. මේ වගේ අර්බුද රාශියක් ආර්ථික වශයෙන් අපි රට ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙලා තිබුණා. අර නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට පුළුවන්ද මේ සභාව නවත්තලා දෙන්න? ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමනි.
ගරුවන්තිතුමා, ගරුවන්තුමා කතාවට බාධා වෙන විදියට ඇසිරෙන්න එපා.
ඇහෙන්නේ නැහැ.
ප්‍රියංකර ජයරත්න මැතිතුමා, ඔබතුමාගේ සද්දේ
හොඳයි.
මේක අලාවත නෙමෙයි.
මේ බොබිසුදි. රයිට්. මම මේ කිව්වේ මාගේ තිසාත්නායක අපේ මන්ත්‍රීතුමා එතුමා කතාවක් කරලා එතුමාට අහගෙන ඉන්න කියලා, වෙන කතා නැතුව. දැන් මේ විගිය අවුරුද්දේ, ය අවුරුද්දේ එවැනි අර්බුදකාරී තත්ත්වයක් තිබුණා. එතකොට ඒ අර්බුදකාරී තත්ත්වය තුළ ගිය අවුරුද්ද ඔබතුමාට මතකයි, මැයි මාසේ 22 වෙනිදා, මැයි මාසේ 9 වෙනිදා, මැයි 9 වෙනිදා මුළු රටේම මිනී මරලා ගිනි තියලා මුළු රටම මෛත්‍රී කරනවා වෙනුවට වෛර කෙරුවා. මෛත්‍රිය වපිරීම වෙනුවනේ වෙනුවේ වෛරය වැපුරුවා. ඊට පස්සේ ජුනි මාසේ 9 වෙනිදාට ආවා. ඒකල පොසොන් මාසේ, වෙසක් මාසෙත් පොසොන් මාසෙත් වෛරය වපුරලා එදා මුළු රටේම වෛරය වපුරලා ඒ පොසොන් දිනේට සමගාමීව තමයි එදා ඒ විදියට හැසිරුනේ. දැන් ඒ හැසිරිච්ච විදිය ගැන නියෝජ්‍ය කතානායකතුමා මුළු රටම දන්නවා. එදා කරපු කියපු දේවලුත් දන්නවා. දැන් අද ඔබතුමා දන්නවා මේ පොසොන් දවසේ අපේ ගරු මන්ත්‍රීතුමාලා විපක්ෂයේ නියෝජනය කරන මගේ ඉම්තියාස් බාගිර් මාකර් මැතිතුමා, මගේ මිත්‍ර, පුදුම විදියට මිනිස්සු මේ පොසොන් දවසේ සැමරුවා. සීල ව්‍යාපාර, පන්සලට ගිහිල්ලා, ඒ වගේම දන්සල්, තොරන්, මේ සියලුම දේවල් වලේ මං හිතන්නේ පාරක මීටර 100ක් යනකොට දන්සලක්, මීටර 100ක් යනකොට දන්සලක් තියෙනවා. දැන් ඇත්තරම මේ IMF එක එහෙම මේ ලංකාවේම දන්සල් ටික දැක්කනම් මේ තරමට දන්සල් දීලා, මේ තරමට මිනිස්සු එකතු වෙලා පරිත්‍යාගශීලී විදියට මේ කරපු දේ දැක්කනම් IMF එක සමාජලාට ණය කපා හැරීම, ණය ප්‍රතිවිව්‍යගත කිරීම ගැන ප්‍රශ්නයක් තියෙයි ගායන්ත මන්ත්‍රීතුමනි. මොකද ඒ තරම් පරිත්‍යාගශීලී මිනිස්සු ඉන්නවා. ඉතින් අපේ රටේ මිනිස්සුන්ට අගහිඟයක් නැහැ කියලා තමයි එයා හිතන්නේ. ඒ තරමට මිනිස්සු කැප වුණා. පුදුම කැපවීමක් තියෙනවා. ඒක ඔබතුමාලත් විශ්වාස කරනවා. හැබැයි මේ කැපවීම තුල මොකද මිනිස්සු දෙන පණිවිඩය? එදා මිහිඳු මහරහතන් වහන්සේ බෞද්ධ දර්ශනය බෞද්ධ ආගම අපිට ගෙනල්ලා මේ රට ශිෂ්ඨ සම්පන්න රටක් බවට පරිවර්තනය කරා වගේම මිනිස්සු පණිවිඩයක් දෙනවා. අවුරුද්දක අරගලයක් සිද්ධ වෙලා මහා පාරේ මන්ත්‍රීවරයෙක්ව මරලා ගෙවල් ගිනි තියලා මුළු රටම ගිනි තියලා විනාශ කරලා අවුරුද්දක් ගත වෙන්න ඉස්සෙල්ලා මිනිස්සු මෛත්‍රී සිතින් පරිත්‍යාගශීලීව තමන්ගේ ආගමට දහමට අවනත වෙමින් ජනතාව ක්‍රියා කරනවා මම දැක්කා. දැන් පෞගිය දවස්වල කිව්වා මේ වැඩිම සෙනගාවේ අරගලයටලු ගෝල් පේස් එකටලු වැඩිම සෙනග ඇවිල්ලා තියෙන්නේ ඔලු ගෙඩි වලින් ගන්නලාද කිව්වේ. මේ වැඩිම සෙනග ආවේ ගෝල් පේස් එකට ආවලු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එළවන්න ආවලු. මං එයාගෙන් අහනවා කරු කථානායකතුමනි මේ ලංකාවේ මේ පොසොන් දවසේ මේ විහාරස්ථානවල ඇතුළුයේ ශාසනික කටයුතු වල එකතු වෙච්ච ජනතාව වල ගන්නලා බලන්න. හොඳට ගන්නලා බලන්නකෝ එහෙනම් ඇවිල්ලා තියෙන. හැබැයි ඒ අය ආවේ වෛරය වපුරන්නද? ඒ අය ආවේ ඉරිසියාවෙන්ද? ඒ අය ආවේ ක්‍රෝධයෙන්ද? නෑ. ඒ අය මෛත්‍රී සිතින් ආවේ. එහෙනම් 2022 වෙසක් මාසයේ පොසොන් මාසයේ වෛරය වපුරලා ජීවිත හානි කරලා ගිනි තියපු අයට පණිවිඩයක් දෙනවා මේ රටේ බෞද්ධ ජනතාව 20-23 වසරේ. මොකද පණිවිඩය? පණිවිඩය තමයි වෛරයෙන් වෛරය නොසන්සිඳේ. වෛර කරන්න එපා. ඉරිසියා කරන්න එපා. වෛර කරන්න අයටත් මෛත්‍රී කරන්න කියන පණිවිඩය මේ සමස්ත ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව ඉතාම හොඳ පණිවිඩයක් දෙනවා ගරු කථානායකතුමනි, නියෝජ්‍ය කථානායකතුමනි. දැන් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැන් අපේ වෙසක් සතියේ අපේ මහින්දානන්ද අලුත්ජමගේ මගේ සහෝදර මන්ත්‍රීතුමා නාවල පිටියෙත් වෙසක් සැමරුව හොඳට. දැන් අපි කරුතර දිස්ත්‍රික්කයේ හැටියට පොසොන් කලාපයක් කරා නියෝජ්‍ය කථානායකතුමනි. ඔබතුමා හයිවේ එකේ යන හින්දා දකින්න නැතුව ඇති. නැත්නම් අපි කරුතර ඓතිහාසික බෝධීන් වහන්සේ ප්‍රමුඛ ස්ථානයේ තියාගෙන අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව අපි හැම කෙනෙක්ම එකට අත්දැල් බැඳගෙන අපි පොසොන් කලාපයක් කරා. විශාල ජනතාවක් ආවා. විශාල ජනතාවක් ආවා. ඒ අවශ්‍ය කරන සියලු කටයුතු සූදානම් කරලා තිබුණා. එතන මගේ නියෝජ්‍ය කථානායකතුමනි මගේ කරුතර නගරයේ තියෙන කාර්යාලය. මගේ කාර්යාලය 20-22 මැයි මාසේ 9 වෙනිදා සහ මුලින්ම ගිනි තියලා විනාශ කරලා දැම්මා. සහ මුලින් ගිනි තියලා විනාශ කරලා දැම්මා. ඒක ඉතුරු වුණේ අර හදපු ශාලාව විතරයි. සියල්ලම විනාශයි. කිසිම දෙයක් නැහැ. උපන්න සාතිකයේ පවා ගිනි තියලා විනාශ කරලා දැම්මා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතන 3 වෙනිදා 4 වෙනිදා 5 වෙනිදා අකණ්ඩ දන්සලක් දුන්නා. අකණ්ඩව දන්සලක් දුන්නා. 3 වෙනි දවස 4 වෙනි දවස 5 වෙනි දවස ඊයේ රාත්‍රියේ පාන්දර 2:00 වෙනකන් දන්සලක් දුන්නා. ඉතින් ඒ දන්සලට දහස් සංඛ්‍යාත ඇවිල්ලා බත් ටිකක් කාලා සතුටු වෙලා ගියා. ඒ කෑම ටික කාපු අයටත් ගන ඒගොල්ලන්ටත් සතුටුයි අපටත් සතුටුයි. ඉතින් එතන අරගලේ මගේ කාර්යාලේ ගිනි තියන්න ආපු තරුණයෝ කී දෙනෙකුත් ඇවිල්ලා හිටියා. අනේ ඒගොල්ලෝ ඇවිල්ලා බත් ටිකක් කනකොට මම ළඟට ගිහිල්ලා බුදු පුතේ තව ටිකක් කන්න කියලා තව බත් ටිකක් බෙදුවා. මොකද හේතුව ඒ හැයිය කරන්න ඕනේ. මෛත්‍රී කරන්න ඕන නියෝජ්‍ය කථානායකතුමෝ. තව බත් ටිකක් බෙදලා කිව්වා බුදු පුතා කන්න. ඈ? ඔව්. බුදු පුතේ කන්න කියලා කිව්වා. මම මේ කියන්නේ මේ රටේ සිද්ධ වෙච්ච දේවල් ගැන. එනිසා ගායන්ත කරුණාධිලක මන්ත්‍රීතුමනි මම මේ පණිවිඩය කිව්වේ ඇයි? තමුන්නාසලටයි අපිටයි දැන් එකතු වෙන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. පණිවිඩයක් දෙනවා මිනිස්සු. ඇයි ඒ පණිවිඩය දෙන්නේ? තමුන්නාසලා එක්තරා පක්ෂයක් නියෝජනය කරනවා. අපි එක්තරා පක්ෂයක් නියෝජනය කරනවා. හැබැයි අපි මේ පක්ෂ අපේ පක්ෂවල දැඩි වෛරයක් නැහැ. දැඩි ක්‍රෝධයක් නැහැ. එනිසා අපි එකතු වෙන්න ඕන. දැන් මම ආරාධනා කරා රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමාට මගේ පොසොන් කලාපෙට එන්න. එතුමා ආවා. ඇවිල්ලා බොහොම සදාසිතින් ඒ ආරාධනය පිළිගත්තා. එතන මේකේම පිළිගන්නේ නැති කට්ටියක් ඉන්නවානේ. මේකේම පිළිගන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ මූණේ හිනාවක් නැහැ. දැන් ඒ අය කැමති නැහැ මේ මේ පොසොන් දවස් වලට මෙහෙම බෞද්ධයා ඇවිල්ලා පාරට ඇවිල්ලා ඒව සමරන කැමති නැහැ. ඇයි කැමති නැත්තේ? ඒගොල්ලන්ට ඕනේ මොකද්ද? ඒගොල්ලන්ට ඕනේ හැම වෙලේම මේක අස්ථාවර රටක් වෙන්න ඕන. මේක ස්ථාවර රටක් වෙන්න හොඳ නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ට ඕනේ මිනිස්සු පීඩෙන් එන්න. ඒගොල්ලෝ දැන් ප්‍රාර්ථනා කරන්නේ අනේ කොමාරි තෙල් පොලිමක් එන්න. අනේ කොමාරි ලයිට් කපන්න. අනේ ගෑස් පොලිමක් එන්න. එතකොට තමයි ඒගොල්ලන්ට සතුටු වෙන විදියට රට හදාගන්න පුළුවන්. මෙතන පාරට බහිනවා මිනිස්සු. මෙතන පාරට බහින මිනිස්සුත් එක්ක ඒගොල්ලෝ එකතු වෙනවා. අනේ මේ මිනිස්සු වැරදි නෑ. ඒ මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතාවයක් මත ඒ මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවයක් නැති වෙනකොට ඒ මිනිස්සුන්ට යම් විරෝධය පළ කරන ක්‍රම තියෙනවා. හැබැයි ඒක ඇතුලේ මෙන්න මේ කියන පක්ෂබල අය ඒකට තමයි උකුල් පන්දම් දෙන්නේ. මේකද දේශපාලනය කියලා කියන්නේ. ඒකයි මං කිව්වේ. මං කිව්වේ මේක දේශපාලනය ආණ්ඩු වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන්. හැබැයි කොයි පැත්තේ හිටියත් මේ මනුස්සකම නැති කිරීමට මනුස්සකම විනාශ කිරීමට එරෙහිව අපි එකතු වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඒකයි මම ඔබට බොහොම පැහැදිලිව මේ වෙලාවේ මතක් කරන්නේ ගරු. දැන් මේ විදියට රට අපව ස්ථාවර වෙනවා. ආර්ථික වශයෙන් ස්ථාවර වෙනවා. දැන් ස්ථාවර වෙනකොට ඒ ස්ථාවර වීමේදී අපි දැක්ක මේ දැන් පොසොන් දවසෙත් ජනතාව බොහොම හොඳට ඒ වැඩ කටයුතු කරනකොට ඔන්න දැන් පණිවිඩයක් දෙනවා. මොකද පණිවිඩය? ජුනි මාසේ 8 වෙනිදා අපි එනවා කොළඹට. ජුනි 8 වෙනිදා ඇවිල්ලා අපි කොළඹ වටනනවා. නියෝජ කතානායකතුමනි. දැන් කොළඹ වට කරනවා ජුනි 8. ඇවිල්ලා වට කරනවා, වට කරලා කියනවා. ඇයි හේතුව? දැන් බැලුවා. වැඩේ හොඳ මදි. රට ආර්ථික වශයෙන් නැගිටිනවා. යට යථා තත්ත්වයටපත් වෙනවා. රටේ මිනිස්සුන්ගේ ආර්ථික ශක්තියක් ඇති වෙනවා. සංචාරක ව්‍යාපාරය එනවා. අපරාධ ක්ෂේත්‍රයේ ශක්තිමත් වෙනවා. ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරා මේ පොලී අනුපාතය අඩු කරන්න, මිනිසුන් දින බදු වල යම් සහනයක් දෙන්න විදුලි බිල සම්බන්ධයෙන්. මේවා සිද්ධ වෙනකොට ඔවුන් කල්පනා කරනවා මේවා නවත්තන්න ඕන. මේවා නවත්තන්න නම් කරන්න තියෙන්නේ පාරට එන එක. දැන් ලෑස්ති වෙනවා පාරට එන්න. අටවෙන්දට කාන්ත මන්ත්‍රීතුමනි පාරට එනවලු. පාරට ඇවිල්ලා ඒ අය ඒගොල්ලන්ගේ විරෝධය කමක් නැහැ. එන්න පුළුවන්. අපිත් විපක්ෂයක ඉඳද්දි ආණ්ඩු වැරදි වෙනවා නම් ආණ්ඩු විරුද්ධව පාරට එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාරට ඇවිල්ලා මේ ජන ජීවිතය මේ යන රට ගෙනියන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හදනවා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ. ඒක දැන් ගම්වල මිනිස්සු කතා කරනවා. දැන් බලන්න වැඩිපුර පාරට ආවොත් ඊට පස්සේ පොලිසියෙන් හමුදා වෙන්නේ නැවෙයි වැඩිපුර කන්න වෙන්නේ. වැඩිපුර කන්න වෙන්නේ ජනතාවගේ. ඇයි යන්තම් උස්ම ගන්නකොට යන්තම් රට නැගිටිනකොට උස්ම ගන්න හදන ලෙඩාගේ සේලයින් එක ගාලා තියෙන ලෙඩාගේ සේලයින් එක ගලවන් යනවන. උස්ම ගන්න ලෙඩාගේ මූණ වහලා ඉවරලා උස්ම ගන්න බැරි කරනවන. මිනිස්සුන කේන්තියක් නැද්ද? දැන් ඒ නිසා තමයි පාරට එන්න හදන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම නම් කියන්නේ රජයක් හැටියට ජනාධිපතිතුමනි ආරක්ෂක ඇමතිතුමනි ඔබලා මේ සම්බන්ධයෙන් ඕන කෙනෙකුට තමන්ගේ විරෝධය පාන්න ඉඩ දෙන්න. හැබැයි ත්‍රස්තවාදී ක්‍රියාවක් කරනවා නම් බේරවැවේ හොඳට වතුර දීලා කිසිම අඩුපාඩුවක් නැතුව බේරවැවේ වතුර පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා අහන්න නැත්තම් කුල්ලයි පොල්ලයි ගන්න. කුල්ලයි පොල්ලයි ගත්තට පස්සේ ඕක හොඳ වෙයි. නැතුව වෙන කරන්න දෙයක් නැහැ. මොකද කරන්න තියෙන්නේ? නැත්තම් මේ සෙල්ලම පටන් ගන්නද? කටුනායක ගුවන්තොටුපළෙන් සංචාරක ගොඩික බෑලා දකුණට යන්න යනකොට මේ පාර මැද්දේ දැකගෙන පාර විනාශ කරගන්න සම්පූර්ණයෙන්ම මේ රට අරගල කරුවන්ගේ රටක් කියලා පෙන්වන්න හදනකොට මොකද කරන්න තියෙන්නේ? කුල්ලයි පොල්ලයි පාවිච්චි කරන්නේ. වතුරයි. මේක ඇත්ත தত্ত্বය. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි පැහැදිලිව කියනවා වෛරී දේශපාලනයට තිත තියෙන කාලය ඇවිල්ලා. පලිගන්න දේශපාලන තිත තියෙන කාලය ඇවිල්ලා. ඒ වගේම මේ රටේ බලහත්කාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ආණ්ඩු ලබා ගන්න එකට තිස තියෙන කාලය ඇවිල්ලා තියෙනවා. ඒක ජනතා තීන්දුවක් බවට පරිවර්තනය වෙනවයි කියන එක මතක් කරන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ වරාය ගුවන් සේවා අමාත්‍යාංශයේ රෙගුලාසි සම්බන්ධයෙන් කතා කරනකොට මම මතක් කරන්න ඕන වරාය නාවික හිටපු කැබිනට් ඇමතිවරයා හැටියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිටපු කාල සීමාව තුළ අද දවස හැටියට හැරි බලනකොට මට සතුටු වෙන්න පුළුවන්. ඒ සතුටු වෙන්න පුළුවන් වෙන්නේ ඒ කාලය තුළ ලංකාවේ ප්‍රශ්නගත වෙච්ච තැනක් තමයි නගරීර පර්යන්තය. නගරීර පර්යන්තය සම්බන්ධයෙන් ප්‍රශ්නගත වුණා. රටේ ජනතාව පාරට බැලලා නොයෙක් ප්‍රශ්න ඇතිකිරීමක් කරා. ඒ වෙලාවේදී අපි අහුන්කම් දීලා ඒ වගේම පහුගිය රජය ඇති කරගත්තා වූ ගිවිසුමක් මත ඉන්දියාව සහ ජපානය අතර ඒකත් යම් සමතයකට පත් කරගෙන අපට පුළුවන්කම ලැබුණා නගරීර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්ම ක්‍රියාත්මක කරන්න ගරු මන්ත්‍රීතුමනි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් එදා ගරු මන්ත්‍රීතුමනි අභියෝග රාශියක් තිබුණා. ඔබතුමාත් දන්නවා අමාත්‍යාංශයක වැඩ කරනකොට තියෙන අභියෝග මොනවද කියන එක. හැබැයි මං ඒ අභියෝග ටික ඉතා හොඳින් බාරගෙන මං ක්‍රියාත්මක කළා. මට සතුටු වෙන්න පුළුවන් අද නගරීර පර්යන්තයේ වැඩ 65%ක් 75% දක්වා අවසන් වෙමින් පවතිනවා. 20:24 වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි නගරීර පර්යන්තයට අපි වියදම් කළ මුදල $500,000 ආසන්න මුදලක්. $500,000 ආසන්න මුදලක්. 20:22 ජනවාරි පළවෙනිදාට ඉස්සෙල්ලා ඉතා අභියෝග මැද ඒ ගිවිසුම අපි ක්‍රියාත්මක කරලා ඒ කොන්ත්‍රාත්තුව බාර නොදුන්නා නම් මේ අරගලයට අපි අහු වුණා නම් අනිවාර්යයෙන්ම නගරීර පර්යන්තය නවත්තන්න වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි නගරීර පර්යන්තය නවත්තලා අපි නැවත පටන් ගන්නවා. ඉතින් අපි හිතනවා දැන් රට හොඳ වෙනකොට අපි පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට දැනට ජාත්‍යන්තරයේ තියෙන මිල ගණන් එක බලනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි $1,500,000 හදන්න පුළුවන් වෙච්ච නගරීර පර්යන්තයේ සියලුම යන්ත්‍රෝපකරණ සහ පර්යන්තය හදීමට දල වශයෙන් $1,000,000,000ක් $1,000,000,000ක් $1,000,000,000 ආසන්න සංඛ්‍යාවක් මුදලක් අපිට වියදම් කරන්න වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙනම් මම සතුටු වෙනවා අද විශේෂ බාර අමාත්‍ය නිමල් සිරිපාල සිල්ලාමතුමාට අපි සුබපතන එක කරගෙන යන්න. ඒ වගේම අපි දිහා අපිට ආයෝජනයක් නැවිලා තියෙන වෙලාවක වුණත් අද බටහිර පර්යන්තය අද අදානි සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒ වගේම ජෝන් කීල්ස් ආයතනය ශ්‍රී ලාංකීය ව්‍යාපාරික මේ සියල්ල එකතු වෙලා අද ඒ පර්යන්තයේත් වැඩ අවසන් 20:24 මම වරාය අමාත්‍යාංශයේ බාර ගන්නකොට ලෝකයේ ජාත්‍යන්තර වරායල් වලින් 25 වෙනි තැන අපි හිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය. මං අද සතුටු වෙනවා. මං සතුටු වෙන්නේ 20:24 අගභාගේ වෙනකොට ලංකාවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලංකාවේ කොළඹ වරාය ලෝකයේ වරායවල් වලින් 13 වෙනි තැනට එනවා ගරු මන්ත්‍රීතුමනි. 13 වෙනි තැනට. ඒක ඉතාමත්ම හොඳ ස්ථානයක්. අපි හිටපු තත්ත්වයත් එක්ක අපිට පුළුවන් කමක් ලැබෙනවා. මම මේ වෙලාවේ නිර්ලෝභීව ස්තුතිවන්ත වෙනවා මහින්ද රාජපක්ෂ අපේ පස්වන විධායක ජනාධිපතිතුමාට. එදා එතුමා මේ විෂය භාර කැබිනට් ඇමතිවරයාට මම එතුමාගේ රාජ්‍ය අමාත්‍යවරයාට කටයුතු කළේ එතුමා මේ දියකඩනේ හදලා මේ පර්යන්ත හතරක් හදලා පර්යන්ත හතරකට උරුමකම ලබා දීම තුළ තමයි නගරීර පර්යන්තයේ බටහිර පර්යන්තයේ CICT පර්යන්තය සහ ඇමතිතුමා කිව් විදිහට අනාගතයේ උතුරු පර්යන්තයත් අපිට හදන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා ලලිත් ඇතුළත් මුදු ශ්‍රීමත ආනන්ද සීපත් කරන ඕන වරාය ක්ෂේත්‍රය ගැන කතා කරනකොට එතුමාගෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ යුතුයකම වක්කීම කළා. ඒ නිසා අපි කියනවා වරායේ මම ඇමතිතුමාට කියනවා වෘත්තීය සමිති එයාටත් අහුන්කම් දෙන්න. එයාත් කියන දේ ගැන අපි අහුන්කම් දෙන්න වෙනවා. ඒ වගේම අපි ඒ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම අපේ වගකීමක් වෙනවා. ඒ වගේම මම දැක්ක අපේ
මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
මට අපේ ජයන්ත කඩකොඩ මන්ත්‍රීතුමාගෙන් විනාඩි කීපයක් දෙන්න කරුම.
හොඳයි.
තිසත්නායක මගේ මිත්‍ර මන්ත්‍රීතුමාගේ කතාව මම අහගෙන හිටියා. ඒ කතාවේදී එතුමා කිව්වා එතුමා හොඳ අපි ගරු කරන දේශපාලන නායකයෙක්. එතුමා කිව්වා පළාත් පාලන මැතිවරණය දැන් යම් හේතුවක් මත කල් තියලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ව පළාත් පාලන ආයතනවල අධීක්ෂණය සඳහා පත් කිරීම නීති විරෝධී වැඩක් කියන එකට අර්ථකථනය කළා තියෙනවා. යම් මහජන නියෝජිතයෙක් දේශපාලන පක්ෂයකට අයිති ඒ නිසා දේශපාලන පක්ෂයට අයිති කෙනෙකුට මේ ආයතනයකට අධීක්ෂණය කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නාර්ථය තියෙනවා. මේකට අධිකරණයට යන්න පුළුවන් ඔයකුත් ප්‍රශ්න තියේ. හැබැයි මගේ තර්කය මෙන්න මේකයි. බොහොම ප්‍රායෝගික තර්කයක් ගරු මන්ත්‍රීතුමා. ඒ තර්කය තමයි දැන් අපි මේ රටේ ගත්තොත් මේ රටේ දේශපාලන ක්‍රමයත් එක්ක අපි ගත්තොත් 2000න් පස්සේ මේ රටේ ජනාධිපති කම හම්බෙන්නේ අපිට 1977න් පස්සේ. හැබැයි ඒ වෙනකන් අගමැතිවරයේ ගියටදී තමයි අගමැතිවරේ තමයි රාජ්‍ය නායකයා. හැබැයි ගරු නියෝජ්‍ය කතානම මේ හැම කෙනෙක්ම දේශපාලන පක්ෂයට අයිති කෙනෙක්. මේ හැම නායකයෙක්ම දේශපාලන පක්ෂයට අයිති. මේ කවුරුත් දේශපාලන පක්ෂ නැතුව ආවේ නැහැ. හැම කෙනෙක්ම දේශපාලන පක්ෂයට අයිති. රටේ ජනාධිපති අයිති, අගමැතිතුමා අයිති, කැබිනට් මණ්ඩලය අයිති, විපක්ෂ නායකතුමා, විපක්ෂ මන්ත්‍රීවරු අපි ඔක්කොම දේශපාලන පක්ෂවල පත්ති. එමනම් මං කියන්නේ දිස්ත්‍රික් සම්බන්ධකර කමිටුවේ සභාපතිකමත් දෙන්න ඕනේ නැහැ. ඇයි? එයාත් දේශපාලන පක්ෂයක. ප්‍රාදේශීය සම්බන්ධකර කමිටුවේ සභාපතිකම දෙන්න ඕනේ නැහැ. ගරු තිස්ස අත්තනායක මැතිතුමනි මම දකින විදිහට මේක මොකද්ද මේ එන්නේ? මේ වෙස්වලාගත්තු දේවල් මේ එන්නේ. මේක සමාහලට තමුන්නාසලා මේකට සාධාරණයි තමුන්නාසලා විපක්ෂයක. නමුත් මේ වෙස්වලාගත්තු දේවල් මේ අවසානයේ මේ එන්නේ මොකද්ද? මේ එන්නේ මහජන නියෝජිතයන්ව නැතුව රටක් ගෙනියන්න පුළුවන් කියන පණිවිඩය මේ එන්නේ. මේවට නොයෙක් විදියට එනවා. මේකේ බහැරුම්කම ඔබතුමා දන්නවා, ඔබේ හෘද සාක්ෂිය දන්නවා, නියෝජ්‍ය කතානම ඔබතුමා දන්නවා, ඔබේ හෘද සාක්ෂිය. අද රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරි සියලු දෙනාටම අපි ගරු කරනවා. ඉතා හොඳින් වැඩ කරන අපි ගරු කරනවා. හැබැයි ඒක ඇතුලේ ඉන්නවා. අද තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැතුව තමන්ගේ වගකීම සත පහකට ගණන් ගන්නෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි සමහර අය අවුරුදු 20න් පත්වීම ගන්නෙ මගේ මිත්‍ර තිස්ස අත්තනායක මැතිතුමා. අවුරුදු 20න් අවුරුදු 60යි අවුරුදු 40ක් ඔහුගේ සේවා කාලය. මහජන නියෝජිතකට කොච්චරද කාලය? අවුරුදු 5යි. ජනාධිපතිවරයාට අවුරුදු 5යි, අමතිවරයාට 5යි, මන්ත්‍රීවරයෙකුට 5යි, පළාත් පාලන ආයතනයේ 4යි. මේක ඇත්ත කතාව. අර සමහර නිලධාරි කියනවා අමතිට කියනවා එයා ආවේ 5කට, මං ආවේ 40කට. එහෙනම් මම මේ කියන්නේ මොකද්ද? මහජන නියෝජිතය නැවත අවුරුදු 5කින් තමන් ජනතාවගේ ඡන්දය ජනතාවගෙන් නැවත ඒ තමන්ට මහජන නියෝජිතයෙක් කෙනෙක් ලබා ගන්න නම් ඔහු ඒවට අහුම්කම් දෙන්න වෙනවා. ඔහු කැප වෙන්න වෙනවා. ඔහුට ඒක දැනෙනවා. නමුත් සමහර නිලධාරීන්ට ඒක දැනෙන්නේ නැහැ. එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජනතාවට මොන ප්‍රශ්නේ වුණත් එයා කියන්නේ මාව අවුරුදු 40කට තමයි මම පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි දැන් මේ නොයෙක් විදිහේ ක්‍රමවේදයන් යනවා. අද පළාත් සභාව ගැන කතා කරන්නේ. ගරු මන්ත්‍රීතුමනි, අද පළාත් සභාවට මොකද උනේ? අද පළාත් සභාව සමහරු කියන මේක සුදු අලියෙක්ලු. මේක වැඩක් නැල්ලු. ඉතින් වැඩක් නැත්තම් මම නම් කියන්නේ මේ පළාත් සභාව සම්පූර්ණයෙන් අහෝසි කරන්න ඕන. දැන් මොකද සිද්ධ වෙන්නේ? දැන් පළාත් සභාව තියෙනවා. පළාත් සභාවේ නිලධාරීන් විසින් පාලනය වෙනවා. හැබැයි මහජන නියෝජිතයෙක් නැහැ. මහජන නියෝජිතයෙක් ඉන්නවා නම් පළාත් සභාවේ දරුවෙක්ගේ පාසලේ අඩුපාඩුව ගිහිල්ලා කියන්න කෙනෙක් නැහැ. අද පළාත් සභාවේ තියෙන රෝහල් වලින් වැඩි ප්‍රමාණයක් රෝහල් තියෙන පළාත් සභාව යටතේ, පාසල් වලින් වැඩි ප්‍රමාණයක් තියෙන පළාත් සභාව යටතේ. හැබැයි ප්‍රවාහනය මේ හැම ක්ෂේත්‍රයකම අද මහජන නියෝජිතින් අමුතුමත් පළාත් සභාවේ විතියි. ඔබතුමාලා ඉන්නකොට දකුණු පළාත් සභාව ඔබතුමාලා කොච්චර අහුම්කම් දුන්නද? දැන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් නීතිය අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව ව්‍යවස්ථාව අනුව අපි මොකද කරලා තියෙන්නේ? අපි ආණ්ඩුකාරවරයෙක් පත් කරනවා. මං ආණ්ඩුකාරවරුන් විරුද්ධ නැහැ. මේක ගැලපෙන්නේ නැහැ. මේක මහජන නියෝජිතයෝ දැන් බස්නාහිර පළාත් සභාව ගත්තොත් 104ක් මන්ත්‍රීවරු. ආණ්ඩුව විපක්ෂේ. හැබැයි 104ක් අහුම්කම් දීපු එක තනි කෙනෙකුගේ කන් දෙකටයි ඇස් දෙකටයි දැනෙයිද? දැනෙන්නේ නැහැ. ප්‍රායෝගිකව දැනෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මහජන නියෝජිතයෝ නැති මහජන නියෝජිතයත් ඉවත් කරලා යම් ගමනක් යනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ ක්‍රියාත්මක කරන්න අමාරුයි. එනිසා ගරු මන්ත්‍රීතුමනි ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා කියනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමා මෙතන නොහිටියා. එතුමා කිව්වා අපිට ඡන්දය ඕනේ 150ක් ගන්න බෑ 151 50ක් ගන්න බැරි කවුරුත් වෙන එන ඡන්දේ දියන්න කියලා. මං එතුමගෙන් අහනවා දැන් මේ ඡන්දයක් ඉල්ලනවා ඔබතුමා. දැන් ඡන්දේ ඉල්ලන්න ඕනේ අපිට වාසි වේලාවටද? අපිට වාසි වල ඡන්දේ ඉල්ලන්න ඕන. මට මතකයි සජිත් ප්‍රේමදාස මහත්තයාම 20 පාර්ලිමේන්තු මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණය දින නියම කරා අප්‍රේල් 20ට. අප්‍රේල් 20 ඡන්දේ. කොවිඩ් එක ආවා. කොවිඩ් එක ආපු ගමන් වැඩිපුරම කවුද ඡන්දේ පා කියලා කිව්වේ? සජිත් ප්‍රේමදාස මහත්තයා. හේතුව මොකද? ඒ වෙලාවේ තුමා දැක්ක මට ආවාසි. අපිට ආවාසි. ඒත් ආවාසි වෙනකොට ඡන්දේ එපයි කියන්නත් වාසි වෙනකොට ඡන්දේ ඉල්ලීමත් නෙවෙයි. දැන් තියෙන්නේ මම දන්න විදිහට නම් පළාත්මාන ඡන්දේ තියන්න ඕන. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ වෙනුවෙන් මම කතා කරන්නේ පළාත්මාන ඡන්දේ තියන්න ඕන. මේක දිගට කල් දාන එක සුදුසු නෑ. මොකද දිගට කල් දැම්මොත් එහෙම මම කියන දිගට ඉල්ලම් කරන්නත් එන්නේ.
සත්‍යනායක
ඔබතුමා පළාත් සභාව ගැන කියපු කාරණාවට අපිත් එකඟයි. මොකද හේතුව ඇත්තටම පළාත් සභාව වල සිද්ධ වෙන්නේ මොකද්ද? මේ සමහර හිතන්නේ පළාත් සභාව ඡන්දෙ තිබ්බේ නැතුණාම සල්ලි ඔක්කොම ඉතුරුයි කියලා. නෑ, මහජන නියෝජිතයන් හිටියනම් 104ක්වත් වියදම යන්නේ නෑ. මේ 195ක් විතර ඒ වියදම ඒ විදිහටම මේ සභාවල මහජන නියෝජිතයන් නැතුව වියදම් කරන කිසිම පිළිවෙලක් නැතුව අඩු ගන්න මිනිසුන්ගේ උමනාවවත් නෙවෙයි ඉෂ්ට වෙන්නේ නිලධාරීන්ගේ උමනාව. ඉතින් ඔබතුමත් එක එකඟයි මේ කතාවට මේ මැතිවරණය කොහොම හරි තියන්න තල්ලු කරන්න. ඒකයි අපි
කියන්නේ.
ඔවිසුති මගේ මිත්‍ර 37 නායකවරුනි මම කියන්නේ මම ඇත්තටම එතුමා ඒ කියන්නේ තේරුම් ගන්න එක මම ස්තුතිවන්ත වෙනවා. මම කියන්නේ ඔබතුමා කියන කාර්ය දැන් ඔබතුමා කිව්වා අර 104ක් වියදම. දැන් අපි මේ 225ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. අමතිවරු ගත්තොත් කැබිනට් මණ්ඩලය බොහොම සීමිත සංඛ්‍යාවක්. ලංකාවේ රාජ්‍ය ආයතන රාජ්‍ය සේවයේ වාහන 70,000ක් තියෙනවා. පරු මන්ත්‍රීතුමනි මේ බලන්නකෝ විවේචනය කරන විදිය. 70,000ක් තියෙන වාහන 70,000ෙන් 225 වාහනයක් දීපු ගමන් අර 70,000 පැත්තක රෙදි ගලවනවා. මම මේක එක පැත්තක නෙවෙයි දෙපැත්තෙම. අද මේ හදලා තියෙන ක්‍රමවේදය මේ රටේ මහජන නියෝජිතයන්ව රටේ ජනතාවට අප්‍රසන්න භාවයකින් ආණ්ඩුව වෙන්න පුළුවන් විපක්ෂය වෙන්න පුළුවන්. මේ ක්‍රමය ගැන අමුන්නාසල අපි දෙගොල්ලම කල්පනා කරන්න ඕන. දැන් සමහර අය කතා කරනවා සුද්ධෝදරලා වගේ. සමහර අය කතා කරන්නේ බූම හරිම පිරිපුන් පිරිසිදු විදිහට. හැබැයි ඉතින් කරලා බලන්න ඕන. දීලා බලන්න ඕන මොකද තත්ත්වය කියලා බලන්න. මේ කියන තරම් සුන්දරද කියන එක. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ වෙලාවේ ඡන්දයක් පළාත් පාලන මැතිවරණය තිබිය යුතුයි. පළාත් සභා ඡන්දයක් පුළුවන් නම් තියන්න ඕන. එහෙම නැත්නම් ඒක පළාත් සභාව අහෝසි කළා දාන්න ඕන. 13 වෙනි සංශෝධනයක් කරලා මේක අහෝසි කළා දාන්න ඕන. නැත්නම් මේක තියන් ඉන්න එක දැනුවේ නියම සුදු වලිය. දැන් තමයි මහජන නියෝජිතව නැති පළාත් සභාවක නියම සුදු වලිය. ඒ නිසා විපක්ෂ නායකතුමා 151ක් ගැන කිව්වා. ඉතින් අපි කැමති එතුමා 151ක් අරගන්න ඡන්දෙල ලෑස්ති නම්. හැබැයි ලෑස්ති වෙන්නේ අපිට 20යි 24 වර්ෂයේ. නියමිත වශයෙන් ලබන අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි ඡන්දේ තිබුවේ. අවුරුදු පහ පිරෙන්නේ 20යි 24 වර්ෂයට. අන්නේ 20යි 24 වර්ෂයේ තමයි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් තියෙන්නේ. හැබැයි එඩිසල් එතුමාට පුළුවන් ඕනනම් රයිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. හෙට අද රාට පුළුවන් තීන්දුව කරන්න. හෙට පාර්ලිමේන්තුව මම විසුරවනවා. නව පාර්ලිමේන්තුවකට දින දුන්නොත් ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ රටේ දැන් අපි හැම කෙනෙක්ම අපි ආර්ථික වශයෙන් වැටලා තියෙන වෙලාවක යන්තම් නැගිටින වෙලාවේ අපි ආණ්ඩුවත් විපක්ෂයත් හැම කෙනෙක් විපක්ෂයක වක්කීම තමයි ආණ්ඩුවේ වැරදි පෙන්වා දීම. ඒක කිසිම සැකයක් නැහැ. ඔය පැත්තේ ඉඳගෙන අපි ඒක කරපු අය. හැබැයි විපක්ෂයක් ඇටියට කරන හැම දෙයකම දේශපාලන මූණුවරකක් ගන්න එක සුබවාදී නෑ. මේ දැන් තියෙන රට තියෙන අවස්ථාවර භාවයේ රට ස්ථාවර වුණාට පස්සේ අපිට පුළුවන් දෙපැත්තට බෙදලා වැඩ කරන්න. සමහරු කියනවා මං අහගෙන මේ ළඟදී අපිට බැරිලු එකතු වෙන්න. අන්න නෑ සමහරු කියනවා. සමහරු කියනවා එකතු වෙන්න බැරි.
දේශපාලනයේ සදාකාලික මිතුරුවොත් නැත සදාකාලික අතුරුවොත් නැත. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකතු වෙන්න එක අපේ මොකද්ද අපේ එකතු වෙන එකේ පරමාර්ථය වෙන්න ඕන. අපේ පරමාර්ථය වෙන්න ඕන අනාගත පරපුර සහ මේ රටේ යම් වැරදි ක්‍රමවේදයන් තුන්නම් ඒක නිවැරදි කරගෙන අපි හැමෝගෙම යෝජනා දාසරට අහුන්කම් දීගෙන රට ස්ථාවර කරන්නේ කොහොමද කියන එකයි අපි පිළිගන්න ඕන. අන්න එතෙන්ට යනකොට කොන්දේසි විරහිතව ඕන කෙනෙක් එක්ක අත්වල බද ගන්න පුළුවන්. ඒක අපේ වගකීමක්. ඒ නිසා ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම එතුමා මේ අවුරුද්දක් ගත වෙන වෙලාවේ රට අස්ථාවර වෙලා තියෙන වෙලාවක රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට බාරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඒකට සිර 100ක් සහයෝගය දුන්නා. සිර 100ක් සහයෝගය දුන්නා. එතුමාව අගමැති කරන්න සහයෝගය දුන්නා. එතුමාව 134ක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්න අපි අපේ පූර්ණ සහයෝගය දුන්නා. ඒ සහයෝගය දීලා අපි එතුමාගෙන් ඉල්ලන්නේ එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, කැලෑ නීතිය රටෙන් ඉවත් කරන්න, ඒ වගේම රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කරන්න. ඕක තමයි අපි ඉල්ලලා තියෙන්නේ. ඕක තමයි අපේ පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය යටතේ අපි ඉල්ලීම් කරන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි මේ වෙලාවේදී මේ රට ශක්තිමත් කරමින් අපි ඉදිරියට යන්න යන ගමනේදී හැම කෙනෙක්ම සහයෝගය බලාපොරොත්තු වෙමින් අවසාන වශයෙන් සිංහල බෞද්ධයෙක් හැටියට මම මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ බොහොම නිර්ලෝභීව කියන දෙයක් තමයි මම සිංහල බෞද්ධයෙක්. මම සිංහල බෞද්ධයෙක්. මම බය නැතුව කියනවා මේ රට සිංහල බෞද්ධ රටක්. මම බය නැතුව කියනවා. ඒ බය නැතුව කියන්නේ කිසිම ආගමක කිසිම ජාති භේදයක් ද්‍රවිඩ ජනතාවයේ කෙනෙකුට, ඒ වගේ මුස්ලිම් ජනතාවයේ කෙනෙකුට, බර්ග මැලේමේ කිසිම කෙනෙකුට කිසිම දවසක හිත රිදෙන්න නෙවෙයි. ඒ වගේම ඉස්ලාමීය, ඒ වගේම කතෝලික, හින්දු මේ සියලුම ආගම්වලගේ හිත රිදෙන්න නෙවෙයි. අපි සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ කියන්නේ. හැබැයි අපි කිසි කෙනෙකුට අපි හිංසාවක් කරන ජනතාවකුත් නෙවෙයි. හැබැයි අද තීන අපිට පේනවා සමහර අය නැගිටලා කරන ප්‍රකාශ, සමහර අය කරන ප්‍රකාශ මත සිංහල බෞද්ධයාව බලනවා පුළුවන්ද, ප්‍රපෝක කරන්න ප්‍රකෝප කරන්න පුළුවන්ද කියලා බලනවා. අර අපි දකිනවානේ සමහර අය ආගම වෙනුවෙන් ජීවිත හානි කරගන්නවා, ආගම වෙනුවෙන් තවත් ආගමික මරනවා. එහෙම දෙයක් තමයි පාස්කු ප්‍රහාරවල සිද්ධ වුණේ. හැබැයි ඒ තත්ත්වයටපත් කරන්න උත්සාහ කරන්නේ මොන යම් හේතුන් මතද කියන එක ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න පිළිතුරක් හොයන්න වෙනවා. හැබැයි මේ පිළිතුර හොයනකොට අපිට සිංහල බෞද්ධ අපි දැක්ක තැන මේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳන් මේ රටේ ඉහළ ඉඳන් පල්ලෙයා පැල්පතේ ඉන්න අවසන් පුරවැසියා වෙනකම් අපි මහා සංඝරත්නයට ගරු කරනවා, චීවරයට ගරු කරනවා. හැබැයි සමහර චීවරය දරාගත් අයත් අද ප්‍රසිද්ධිය ඇවිල්ලා කියනවා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඒක සිංහල බෞද්ධ රටක් නෙමෙයි. ඇයි එහෙම කියවෙන්නේ? එහෙනම් මොකක් හෝ හේතු සාධකයක් තියෙනවා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා කියවෙන්නේ. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඉල්ලීම් කරනවා ඉතා ඉක්මනින් මේ ආගමට නිකරු කරන, ඒක බෞද්ධ ආගම අපිට රිදෙනවා, අන්නාගමකට ඒව කරත් අපිට ඒක රිදෙනවා. ඒක කතෝලික ආගමට වෙන්න පුළුවන්, ඒක ඉස්ලාමීය ආගමට වෙන්න පුළුවන්, ඒක හින්දු ආගමට වෙන්න පුළුවන්. ආගමට නිගා කරන, ආගම ගැන විවේචනය කරන, අපේ මුදුන් මල්කඩ වෙච්ච මේ රටේ දළදා වහන්සේ ශ්‍රීමා බෝධිය මේ සියලු තැන්වල නිගා කරන අයට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කරන්න ඕන. ඒකට මේ තියෙන නීති මදි නම් මේකට ඉතා ඉක්මනින් පනතක් ගෙනල්ලා අපි එකාතක් නෙවෙයි අත් දෙකම උස්සනවා. මේ රට අවුරුදු 30ක් අපි දුක් විඳ ගරු නියෝජ්‍ය කතානායකතුමෝ. ඒ මොකක් ඉඳල් අපි ජාතියින් දෙයකට එකට ඉන්න බැරි කියන පණිවිඩයට, අපේ ජාතියින් දෙකක් සිංහල සහ ද්‍රවිඩ ජාතියින් එකට ඉන්න බෑයි කියන පණිවිඩයට අපි අවුරුදු 30ක් දුක් විඳා. අද මේ රට මෙතෙන්ට වැටෙන එකත් හේතුව බිලියන කීයක්ද? අවි ආයුධ ගේන්න යුද්ධයට වියදම් කර මුදල් කොච්චරද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේ දේවල් වලට දැඩි දඬුවම් දෙන්න ඕන. මම මගේ පෞද්ගලික මතයක් කියනවා මේවට කරන්න ඕනේ රජකාලේ දඬුවම් දෙන්න ඕන. ගෝල්පේස් එක ගාව තියන උලක් තියලිවලා උල තියන්න ඕන මේ කරන අයට. ඒක තමයි හරිම වැඩේ. අපි ආගම අධ්‍යාහමක් අපි උපදිනකොට අපි තුරුල් කරන් එනවා,
අපි පුරුදු තුරුල ගලන් ආවේ සිංහල ජාතිය බෞද්ධකම. ඒකට ඒකට විරුද්ධව කවුරු හරි මේ විදිය දේවල් කරනවා නම් ඒකට විරුද්ධව අපි නැගී සිටින්න බය නැහැ. ඒක අපි නැගී සිටිනවා. හැබැයි අපි ඒක අපි නැගී සිටින්නේ අවිහිංසාවාදීව. අවිහිංසාවාදීව. ඒ නිසා මෙන්න මේ කාරණා දිගේදී සිංහල බෞද්ධකමට අභියෝග රසක් එල්ල වෙන වෙලාවේදී අභියෝග රසක් එල්ල වෙන වෙලාවේදී අපි සියලුම දෙනා අත්වැල් බඳගත් යුතු කාලයක් ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා පෞගේ අරගල වලදී අපේ ගෝල් පේස් පිටියේදී කළුපාට වෙසක් කූඩු. කළුපාට වෙසක් කූඩු හැදුවා. කළුපාට වෙසක් කූඩු හැදුවා. ඒවට සමහර අනිත් ආගම්වල සමහර ආගම්වල ඉන්න සමහර නායකයොත් ඒවට උදව් කරා. උදව් කරා වක්‍රාකාරව උදව් කරේ. ඒ බැලුවා සිංහල බෞද්ධකම අපෙන් ඉවත් කරන්න පුළුවන්ද කියන එක. ඒ විතරක් නෙමෙයි. එදා ඒ උත්සාහ කරේ සහ අද උත්සාහ කරමින් පවතින්නේ මොකද්ද? අම්මට තාත්තට වඳින එක නවත්තන්න ඕන. තමන් උගන්නපු ගුරුවරයාට වඳින එක නවත්තන්න ඕන. තමන් කෙලෙයි ගුණ සලකන එක නවත්තන්න ඕන. මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. අපේ රට එහෙම රටක් නෙවෙයි. අපේ සංස්කෘතියක් තියෙන රටක්. අපේ බෞද්ධ දර්ශනය, අනිකුත් ආගම්වල දර්ශනය, ඒ ආගම් මැදහිමේ අයිතිය එහෙම තියෙන රටක් අපේ රට. එහෙනම් ඒ රටේ වගකීම ඒ වගකීම අපේ රටේ මුතුන් මිත්තන් ගෙනදී අපි රැක ගන්න ඕන. ලෝකෙ දියුණු වෙනවා. ලෝකෙ දියුණු වෙනවා කියලා අපිට පුළුවන් කමක් නැහැ දියුණු ඔක්කොම දේවල් කරේ තියාගන්න. අපි ලෝකෙ දියුණු වුණත් අපේ සංස්කෘතිය සભ્યත්වය අපි ආරක්ෂා කරගැනීමෙන් තමයි අපි මේක ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. එසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට වෙලාව ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි මේ රට ආර්ථික වශයෙන් ගොඩගන්න කොන්දේසි විරහිතව. සමහරු කියනවා අපි කොන්දේසි කියලා ජනාධිපතිතුමාලා කොන්දේසි විරහිතව අපි හොඳ දෙයට හොඳයි කියලා. හැබැයි ජනාධිපතිතුමා වුණත් ඒ වගේම රජය වුණත් යම් වැරදි මාවතක යනවනම් ඒ දවස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ වැරද්ද වැරදි කියලා කියන්න කොන්දක් අපිට තියනවා කියනක මතක් කරමින් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා වේලාව ලබා දීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුති කරමන්තිතුමනි. එස් ශ්‍රීධරන් මැතිතුමා, ගරු ආචාර්ය හරණි අමරසූරි මැතිණිය, ඔබතුමීට මිනිත්තු 9ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. ගරු මදුරු විතානගේ මැතිතුමා මූලාසනයට.
කතර බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව තුළ තියෙන ව්‍යාකූල තත්ත්වය සමහරක් වෙලාවට මේ අහගෙන ඉන්න කතාවල වලින්ම පිළිබිඹු වෙනවා කියලත් මට හිතුණා මෙතන මේ කතාවලට අහගෙන ඉන්නකොට. බුදුදහම වෙනුවෙන් පෙනී ඉන්න අය මම හිතන්නේ වැදගත් ඉස්සෙල්ලාම අදුමතරමේ මූලික බුද්ධ දර්ශනයේ තියෙන පස්පව් ටික නොකරින්. එතකොට ඒකවත් ආරක්ෂා කරගන්න බැරි අය ඒකේ මූලික හර ධර්මවත් ගැන තැකීමක් නැති අය බුද්ධ ධර්මය වෙනුවෙන් පෙනී ඉන්නකොට ඇත්තටම ඒක විහිළු සහගතයි. එතකොට අවිහිංසාවාදය ගැන කතා කරන අතර උල තියන්න කියලාත් යෝජනා කරනකොට එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙනුවෙන් උද්ඝෝෂණය කරන අයට ත්‍රස්තවාදීන් ලෙස සලකන්න කියලා යෝජනා කරන්නත් පුළුවන් නම් මොකද්ද මේ දර්ශනය, මොකද්ද මේ ප්‍රතිපත්තිය කියන එක ගැන ප්‍රශ්න එනවා ගරු සභාපතිතුමනි. ජූනි 8 වෙනිදා විරෝධතාවයක් තියන්නේ ඒක බය වෙන්න ඕනේ. ජාතික ජන බලවේගයෙන් තමයි ඒක සංවිධානය කරන්නේ. නමුත් ඒ විරෝධතාවය ගැන අදහස් දක්වනකොට මේ පාර්ලිමේන්තුව තුලම ජ්‍යෙෂ්ඨ ඇමතිවරේ කියනකොට පොලිසියට ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් ලෙස සලකන්න කියලා මම හිතන්නේ ඒක බරපතලයි. මොකෝ මේ වෙච්ච නැති කරුණාකර සභාපතිතුමා මගේ කාලෙන් නම් අඩු කරන්න එපා.
ඔව් මන්තුමාගේ
කතාව සම්බන්ධයෙන් කතා කරේ මුලින්ම පන්සිල් පද පහ බොහොම හොඳයි. පන්සිල් පද පහේ පළවෙනි පදය අපේ අතුකෝරල මන්ත්‍රීතුමාවම මරා දැමීම ගැන මම හිතන්නේ පළවෙනි පදේම කඩලා තියෙනවා ඒ කතා කරන පක්ෂය තුල. ඊට පස්සේ දෙවෙනි කාරණය ගැන කතා කරොත් එහෙම මම කිව්වේ අරගල කරන යම් උද්ඝෝෂණ කරන කිසි කෙනෙකුට ඕන හැට උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන හැට ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන අයට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒකයි පැහැදිලිව කියන්නේ.
හරි බොහොම ස්තුතියි. ඒකම තමයි ගරු සභාපතිතුමා අද තියෙන ප්‍රශ්නය මේ ත්‍රස්තවාදය කියන එක නිර්වචනය කරන විදිය. අපි දන්නවා මේ ආණ්ඩුව විවිධ පනත් ගේන්න උත්සාහ කරේ ඔය ත්‍රස්තවාදීන් කියලා හඳුන්වන අය වෙනුවෙන් ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදය කියන එකත් අරගලකරුවන් කියන එකත් අතර දැන් වෙනසක් නැති විදියට මේ කතා කරන්නේ. එතකොට ජනාධිපති කියන විදියට හෝ ආණ්ඩුව කියන විදියට විතරයි විරෝධය දක්වන්න පුළුවන්. ඒක එකඟ නොවන අය, ආණ්ඩුව විවේචනය කරන අය ත්‍රස්තවාදීන් වෙනවා. ඒකනේ සරලවම කාරණේ. ඒ හින්දාම තමයි මේ ගේන්න උත්සාහ කරපු පනත් උනත් උසාවිය විසින්ම ප්‍රතික්ෂේප වෙන්නේ. මොකෝ මේවා මූලික නීතියට, මූලික අයිතිවාසිකම් වලට, මූලික ව්‍යවස්ථාවටත් පටහැනි නීති ගේන්න උත්සාහ කරන බව ඉතාමත්ම පැහැදිලි. ඉතින් ඒක නෙවෙයි ඇත්ත වශයෙන්ම මට අද කතා කරන්නත් ඕන උනේ. මේ ආණ්ඩුව විසින් මේ ගොඩනගන මේ 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 ඉතාමත්ම භයානක මතවාදයක් දැන් ගොඩනගන්න හදනවා. ඒක ආණ්ඩුව පැත්තෙනුත් ජනාධිපති මේ කරන ප්‍රකාශවලිනුත් ඒක ඒක හදමින් යන මතවාදයක්. It's a very dangerous narrative, honorable member. It's a very dangerous narrative. One is that the government is on the right path to recovery. The president in his address to the nation talked about four pillars. But none of those four pillars are being implemented or are working in reality. The four pillars and people's experience of this, because there's a huge gap. But at the same time, the government is also presenting this idea that any resistance, any criticism of the government's policies is either is destructive, anti-government, and similar to any kind of terrorist activity. Now, this is a very, and it is in this regard that laws are being also proposed. Various attempts are being made to bring in laws that actually limit the ability of a of the citizens, of the media, to express themselves, to speak according to their conscience. All of these new laws that are being proposed, underlying these new laws, is an attempt to suppress the freedom of expression and to suppress people's democratic rights. There's also this attempt to demonize critics. Any criticism of the government, There's an exaggerated reaction to that, where the individuals, the very personal attacks are made on people, and these the critiques of the government are demonized. Now, all of this is also taking place within a context where the president is also claiming that elections are unnecessary, that people do not want elections. And who is he saying this to? He's making these remarks when he's addressing the judiciary. When he is addressing members of the Bar Association, when he is addressing a law conference, that he is also saying that elections are unnecessary, that people have people do not want elections. So what is the underlying message here? That all of us must forego or give up any kind of all our democratic rights in order to support the government's economic reforms, which are also not having the desired effect. So, in other words, what the government is trying to do is setting up this narrative and attempting to bring about laws and also influencing the judiciary in anticipation of the resistance that is definitely going to emerge as a result of the failure of their economic program. The failure of their economic reforms is inevitable, because this government is not on the right track. This government is on the wrong track. And this government continues to ignore the very real problems that people are facing. And it is quite evident that very soon that people are going to be restless, people are going to start objecting to having to bear the burden of these economic reforms when those who are responsible for the economic crisis are getting away scot-free. So this is not what the people expected. This is not what people wanted. And this attempt by the government, by a government and a president that does not have a mandate for any of these reforms, and is afraid to seek a mandate for these economic reforms, when such a government starts talking about how elections are unnecessary, or how people are not ready for elections, or how any kind of criticism of the government is similar to a, should be treated as a terrorist activity, this is a very dangerous dangerous approach that is being constructed, and it is very clear that this narrative is being constructed because the government knows that its economic policies are failing, that it, the proposed economic agenda is not going to plan and is in fact not going to solve the problems of the people. And it is preparing the ground, it is preparing the background to deal with the inevitable opposition that is going to emerge very soon against this government. Right? So the president has failed to build any kind of political consensus for the reforms. He keeps talking about the fact that the IMF agreement has the support of the parliament, but as a support of the government, not of the parliament as a whole. It was not a piece of legislation that obtained the consensus of the parliament, and he has failed to build this consensus outside parliament as well. And in fact, it is this failure that he is attempting to cover up through these kinds of very undemocratic interventions. The attempt to curtail freedoms, the violations to the Constitution that are being proposed, the violations to people's basic rights that are being proposed. And he must, and it is necessary, it is important to understand that this is being watched closely. The international community is watching. Sri Lankan citizens are observing this closely. None of what the president said was accidental or innocent. It was, in fact, very threatening and extremely dangerous, and constructing a very anti-democratic narrative in face of the failure of this government. Thank you.
Thank you. Meelangata. කරු ඩීපී හේරත්තුමා විනාඩි 22ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි මුල්ලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳව අද මේ පාර්ලිමේන්තුව තුළ අපේ වරාය නාවික ගුවන් සේවකරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා විසින් රටේ සංවර්ධනය මූලික කරගෙන ඒ වගේම රටේ ඉදිරි පැවැත්ම මූලික කරගෙන ගුවන් ගමන් පිළිබඳවත් වරාය කරුණු කාරණා පිළිබඳවත් එතුමාගේ වගකීම් ඉටු කරන්න සූදානම් වෙන වෙලාව. විශේෂයෙන්ම ගත්තාම එතුමාගේ කරුණු පැහැදිලි කිරීමවලදී එතුමා මේ වරාය භාවිතා කිරීම ඒ වගේම ගුවන් පර්යන්තයන් භාවිතා කිරීම පිළිබඳව දීර්ඝව අදහස් ඉදිරිපත් කළා. අද රටක් හැටියට ගත්තාම මෙවන් තීන්දුව ගන්න මේ පාර්ලිමේන්තුවේ අවසරය ලබන්නට කටයුතු කරන්න හේතුව විශේෂයෙන්ම ගත්තාම එක වෙලාවක මේ ජාත්‍යන්තර ගුවන් ගමන් පිළිබඳව අපි කොවිඩ් උවදුර එනකොට යම් යම් පාලනය ක්‍රීම් වලට යටත් කරන්න සිද්ධ වුණා. ඒ වගේම ඉන් අනතුරුව රටේ ඇතිවෙච්ච අරගලකාරී ස්වභාවයන් එක්ක අපි ලෝකයේ හුදෙකලා වෙච්ච පිරිසක් බවට පත් වුණා. අපේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධානම කාරණා දෙකක් තමයි එකක් කොවිඩ් උවදුර ඊළඟට අරගලය. මේ කාරණා පදනම් වෙලා අපේ ආර්ථිකය කඩාගෙන වැටුණාම අපි ඊළඟට මේ කඩා වැටිච්ච රට ඉහලින් ඔසවා තැබීමේ වගකීම අපිට පැවරුණා. මෙන්න මේ වගකීම සැබෑ මහජන නියෝජිතයෙකුට. ඒකෙන් බේරෙන්න බෑ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටම සමානව මේ කාර්යභාරය ජනතාව පවරලා තියෙනවා. මේ මෙතෙන් ආපුවම මුලාසන ආරුඩු ගරු මන්ත්‍රීතුමනි මේක පාර්ශවවලට බෙදිලා අර මහජනතාව පවරපු වගකීම මැනවින් ඉටු කිරීමේ වගකීමෙන් කොටසක් දුරස්ත වෙනවා. ඔවුන් උදේක බලාපොරොත්තු වෙනවා රටේ පාලන බලය ලබා ගන්න. ඒ වගේම ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති මේ රට තුළ තහවුරු කරන්න මේ පාර්ලිමේන්තුව භාවිත කරන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි නියෝජනය කරන ආණ්ඩු පක්ෂය අපිට මේ වගකීමෙන් බැහැර වෙන්න බෑ. මේ රටේ පෞගේ කාලේ ඇතිවෙච්ච දේශපාලන අර්බුදය අරගලකාරී ස්වභාවයන් අපි අනිවාර්යයෙන්ම සැලකිලට ගන්න සිද්ධ වුණා පෞගේ කාලෙදී. ඒ වෙලාවේ අපි පාර්ලිමේන්තුවට ආපු දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳව අපි දෙවෙනි වරට හිතන්නත් විනාශ වෙච්ච රට ගොඩගන්න අපි අලුත් දේශපාලන අභ්‍යාසක නිරත වෙන්න ඕනේ කියන කාරණාවත් අපි පිළිගත්ත සත්‍යය. ඒ අනුව තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 134 දෙනෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය අපේක්ෂා කරන්නේ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටි උදවිය. ඒ පෙනී සිටීමේ ස්වභාවය අද මේ රටේ ජනතාව භුක්ති විඳිනවා. එදා ඒ ඇතිවෙච්ච කටයුත්ත ඒ අරගලකාරී ස්වභාවයත් එක්ක මේ රට එක තැන නැවතිලා මෙතනින් එහාට යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් සමාජගත වෙලා තිබුණා. එදා අපි දැක්කා තෙල් පෝලිං වල දවස් ගණන් අපේ මිනිස්සු පෝලිං ගිහිලා ඉන්නවා. තෙල් පෝලිං වල අහිංසක මිනිස්සු මැරුණා. ඒ වගේ මේ පාසල් පද්ධතිය මාස ගණන් වහලා තිබුණා. පැය 13ක් විදුලිය අපිට නැති වෙලා තිබුණා. නගරවල ගෑස් එකෙන් ජනතාවට පීඩාවටපත් වුණා. තෙල් වරායට එනවා තෙල් නැව්. අපිට ඔවුන්ට මුදල් ගෙවන්න විදියක් තිබුණේ නැහැ. දවස් ගණන් අපි ඩෙමරේජස් ගිව්වා. මෙන්න මේ තත්ත්වය මුදවා ගන්නයි අර මං ඉස්සෙල්ලා කියාපු ඒ අලුත් දේශපාලන අධ්‍යක්ෂකීමට අපි පෙළඹෙන්නේ. අපි ඒත් එක්ක එකතු වුණා. අදෙහි ප්‍රතිඵල රටට අරගෙන ඇවිල්ලා තියෙනවා. අවිනිශ්චිත බවකින් ජීවත් වෙච්ච ජනතාව ඒ වගේම රට ඉදිරි දැක්ම පිළිබඳව විශ්වාසයෙන් නැතුව හිටපු ජනතාවට අපි නැවත බලාපොරොත්තු ඇති කරලා දීලා තියෙනවා. එහෙම ඇති කරලා දෙන්න පුළුවන් කමක් තිබුණේ ඒ දේශපාලන කඩයිම පසු කරන්න අපි ගත තීන්දුව හින්දා. මේ වෙලාවේ රට ආදරය කරපු දේශපාලන පක්ෂවල නායකවරු එක තැනකට පෙළ ගැහුණා. ඒත් එක්ක පාර්ලිමේන්තුව 134 දෙනෙක් එකතු වෙච්ච කාරණාව තුළ අද මං ඉස්සෙල්ලා කියාපු තෙල් පෝලිං නැහැ, ගෑස් පෝලිං නැහැ, ඉස්කෝල ටික සියල්ලම විවෘත කරලා ඒ වගේම පැය 24ම විදුලිය හම්බෙනවා. මෙවන් පසුබිමක් නිර්මාණය කරගන්න පුළුවන් කමක් තිබුණේ මේ දේශපාලන එකමුතුකම හින්දා. දැන් අපි හදපු රජය තුළ විශේෂයෙන් නීගාවට තියෙන අභියෝගය තමයි මේ කඩයිම අපි පසු කරන්න ඕන. අපි ජාත්‍යන්තර තුළ හුදෙකලා වෙලා හිටිය එක වෙලාවක ජාත්‍යන්තරේ අපිට රට ඉස්සරහට ගෙන යන්න උදව් කරේ නැහැ. මෙන්න මේ වෙලාවේදී ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න අපිට ඕන කමක් තිබුණා. ඒ අනුව තමයි ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වය තුළ අපි ජාත්‍යන්තරයේ සහයෝගය අපේක්ෂා කරන්නේ. IMF සංවිධානයේ ගියාපුවාම ඔවුන් අපේ ප්‍රතිපත්ති පිළිබඳව විමසලා අපිත් එක්ක එකඟ වුණා අපිට උදව් කරන්න. අසල්වැසි ඉන්දියාව අපිට උදව් කරන්න එකඟ වුණා. පමණක් නෙවෙයි විවිධ ජාත්‍යන්තර සංවිධාන ජපානය වගේ ෆ්‍රාන්ස් කණ්ඩායම අපිට උදව් කරන්න එකතු වුණා. මේ සියලු දේවල් කරන්න පුළුවන් වුණේ මේ දේශපාලන සංහිඳියාව මේ රට තුළ ඇති කරන්න පුළුවන් වෙච්ච හින්දා. හැබැයි මේ රටේ හැරවුම් ලක්ෂයක් කියලා පවතින තත්ත්වය වෙනස් කරන දරපු පිරිස් මේ රටේ වගකීම් දරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන් අපේක්ෂා කරේ රට තුළ අවිනිශ්චිත බවක් හදන්න. දැන් අපි හරිතැනකට ඇවිල්ලා තියෙනවා. දැන් ජාත්‍යන්තර විශ්වාසය අපිට දිනා ගන්න පුළුවන් කමක් තිබුණා. ඔවුන් අපිට උදව් කරන තැනට ඇවිල්ලා තියෙනවා පමණක් නෙවෙයි විවිධ ව්‍යාපෘති හරහා මේ රට සංවර්ධනය කරන්න අපිට ඔවුන්ගේ සහයෝගය අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙහෙම තියෙන වෙලාවක අපිට කැපකිරීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි අවුරුදු 75 ඉතිහාසයේ පුරාවටම විදේශී රටවල්වලින් ණයතුරු සරගෙන මේ රටේ සම්වර්ධන ව්‍යාපෘති කරලා ඒ වගේ ප්‍රතිඵල හරියටම ලබා ගන්න බැරි වෙච්ච රටක් බවට පත් වුණා. ඒ හින්දා අසීමිත ණය කන්දරාවක් අපිට ගොඩ ගැහිලා තියෙනවා. ඒ ණය කන්දරාවෙන් අපි නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ණය ගීමේ ස්වභාවය අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ අනුව තමයි මුල්ලි කළමනාකරණය හරි විදිහට කරන්න අපිට ජාත්‍යන්තරයේ උපදෙස් දෙන්නේ. ඒ අනුව අපිට පෙළ ගැහෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැතුව අපි ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න නැතුව හිතුවක්කාරී විදිහට අපි කටයුතු කරන්න ගත්තොත් මුලාසන අරුඩුගරු මන්ත්‍රීතුමනි අපි හුදෙකලා වෙනවා. මෙන්න මේ නිසා අද රාජ්‍ය ප්‍රතිපත්තිය හරි විදිහට හසුරවන්න අපිට වගකීමක් තියෙනවා. අපි පාඩු ලබන ආයතන පිළිබඳව දෙපාරක් හිතන්නේ නැතුව ඒව මහජනතාවට බරක් ඇති නොවන තැනකට ගේන්න අපි ප්‍රතිපත්ති අපිට වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව යම් යම් තීන්දුව తీරන ඉස්සරහට අපි අරගන්න පමණක් නෙවෙයි, ඒ රාජ්‍ය ආයතන මේ රටට බරක් නොවන විදිහට කටයුතු කරන වගේම රට ඉදිරි පැවැත්මට ඒ ආයතන තුලින් අපි රටේ ආර්ථිකයට එකතු කරගන්න බදු මුදල් තුලින් අපිට පුළුවන්කමක් තියෙනවා අපේ ආර්ථිකය ගොඩනගා ගන්න, ඒවා උදව් ලබා ගන්න. මෙන්න මේ වගේ කාරණාවල් එක්ක අපිට එකතු වෙලා කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම කටයුතු කරනකොට මූලාසන ආරෝඪගරු මන්ත්‍රීතුමනි, දැන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ ඇමතිතුමා ළගමෙත්තුමා ප්‍රමුඛ අද මේ වගකීම හරියට තේරුම් අරගෙන තියෙනවා. හැම ඇමති කෙනෙක්ම කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරන එතුමල්ලා තමුන්ට ඒ පැවරිච්ච වගකීම ඉටු කරන්නට හැම වෙලාවකම උත්සුක වෙලා තියෙනවා. එහෙම නොවුනා නම් රට මේ වගේ තැනකට ගේන්න බෑ. අද තෙල් ටික නියම වෙලාවට අපිට හම්බ වෙනවා. ඒ වගේම අපේ අධ්‍යාපන කටයුතු හරි විදිහට ක්‍රියාත්මක වෙනවා. අනිකුත් සියලුම වැවිලි කර්මාන්තේ, කුසි කර්මාන්තේ, අධිකරණයේ සෞඛ්‍ය සේවාව මේ විවිධ ආයතන මේ අභියෝගයේ තේරුම් අරගෙන පෙළ ගැහිලා තියෙනවා, හැඩ ගැහිලා තියෙනවා. මේ කාරණාවේදී අර බංකොලොත් වෙච්ච රට ගොඩ ගන්න. ඒ තමයි අපේ වගකීම. නැත්තම් ඉතිහාසෙ පුරාවටම අපි ලැබපු අද්දෙකින් එක්ක අපි කවුරුත් අපේක්ෂා කරේ නැහැ බංගලොත් වෙච්ච රටක ජීවත් වෙන්න. අපි ඇත්තටම කනගාටු වෙන්න ඕන. පිපුංචි කාලේ ඉව්වේ රචනා ලියනකොට ඉස්කෝලේ ගිහිල්ලා සම්වර්ධිත ලෝකේ අපි රට, නැත්තම් තුන්වෙනි ලෝකේ රට. හැබැයි අපිට අරමුණක් තිබුණා. අපි ඒ අරමුණත් එක්ක කටයුතු කරද්දී අපිට බාධක ගොඩක් ආවා. අපි 30 අවුරුදු යුද්ධයක් එක ජීවත් වුණා. ජීවිත අතිවිශාල ප්‍රමාණයක් අහිමි වුණ පමණක් නෙවෙයි, මේ රටේ ආර්ථිකයේ සහ මුලින්ම මහා විශාල බරපැනක් දරන්න සිද්ධ වුණා රටට සාමය අරගෙන එන්න. ඊළඟට සුනාමි වෝදුරක් අපිට ආවා. අපි මේ සියල්ලටම මුහුණ දීලා තියනවාද? ඒ සියල්ල කඩයින් පසු කරන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඊගවට කොරෝනා වෛරස් එනකොට අපේ ජීවිත රැකගන්න අපිට පුළුවන් කමක් තිබුණා. ඒ දේවල් අපි කරනකොට, ඒ තැන් සාර්ථකත්වයේ කරා ලම් වෙනකොට අර බංකොලොත් වෙච්ච කියන මාතෘකාවට අපේ ආර්ථිකය කඩ ගලාගෙන ගියා. ඒක අපිට වෙනස් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ මම විශ්වාස කරනවා. මේක කළමනාකරණය තිබිච්ච ගැටලුවක්. එහෙම නැතුව මේ හිතාමතා කරපු දෙයක් නෙවෙයි. හරි විදිහට කළමනාකරණය කරා නම් අපිට බංකොලොත් වෙච්ච රටක් උරුම වෙන්නේ නැහැ. දැන් බංකොලොත් වෙච්ච රටක අපිට ජීවත් වෙන්න සිද්ධ වුණා. දැන් අපි වැඩිහිටි පිරිස් මහජන නියෝජිතු අපිට තියෙන වගකීම මේ බංකොලොත් භාවයෙන් රට නිදහස් කර ගැනීම. ඒකට නේද අපි මේ ජාත්‍යන්තර සහයෝගය ගන්නෙ? ඒකට නේද මේ දේශපාලන අලුත් අභ්‍යාසයක අපි නිරත වෙන්නේ? ඒ ප්‍රතිඵල එහෙම වෙච්ච හින්දා නේද අපිට පුළුවන් කමක් තිබුණේ මේක හරි තැනකට අරගෙන එන්න? මුලාසන අරඩුගරු මන්ත්‍රීතුමනි, මෙන්න මේ වෙලාවේ තමයි පාර්ලිමේන්තු නියෝජනය කරන මහජන නියෝජිතයේ කාර්යභාරය රටට උචිත විදිහට සකස් කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව අද අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු, ආණ්ඩු පක්ෂ හැම කෙනෙක්ම සෝකී වගකීම හරි හේටි ඉටු කරනවා. පාර්ලිමේන්තුවට ආපුවාම කථානායකතුමාගේ මූලාසනයේ අවසරයේ පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. අමාත්‍යාංශවලට ගියාපුවාම ඒ අමාත්‍යාංශවල කාරණාවලියල් හරි විදිහට කරන්නට හැම වෙලාවකම උත්සුක වෙනවා. ඒ සියලු කාරණා කටයුතු මත තමයි අපිට පුළුවන්කමක් තිබුණේ අස්ථාවර වෙච්ච රට නැවත හරි තැනකට ගේන්න. ඒ ගෙනාපු වෙලාවේදී විශේෂයෙන්ම දැන් නිමල් සිරිපාද සිල්වා මැතිතුමා පළපුරුදු අත්දැකීම් තියෙන ඇමතිවරයෙක් හැටියට එතුමාගේ වගකීම ඉටු කරන අවස්ථාව අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ මේ ගැසට් නිවේදනත් පනත් සම්මත කරන්න එකග වෙන්නේ මේ වෙලාවේ අපි නැත්තම් අපේ ගුවන්තොටුපළ ගාස්තු අඩු කරන්න අපි කැමති වෙන්නේ නැහැ. අපි නැත්තම් තවත් තැනක ගිහිල්ලා අපේ ජාත්‍යන්තරයට ගිහිල්ලා අපි අපේ ආර්ථිකයේ අපිට ලැබෙන ආදායම් අඩු කරගන්න අපි කැමති වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේදී ඇයි මේ ගුවන්තොටුපළට එන ගුවන් යානාවල ඒ ගාස්තු අඩු කරන්න අපි කටයුතු කරන්නේ? එකඟ වෙන්නේ අපිට අවශ්‍යයි ජාත්‍යන්තර ප්‍රජාව අපේ රටට ගෙන්න ගන්න. ඒකට අවශ්‍ය පහසුකම් දීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ වගකීමක් දීමේ උවමනාව තමයි අපිට තියෙන්නේ. අද ගත්තාම විශේෂයෙන්ම දැන් කොවිඩ් උහුදරත් එක්ක ලංකාවට ආපු ගුවන් යානා නැවතුණා. ඊළඟට අරගලයත් එක්ක ලංකාවට ආපු ගුවන් යානා නැවතුණා. ඇයි මේ ගුවන් යානා නැවතුණා කියන කාරණාව ඒක විග්‍රහ කරන්න ලංකාවට මුලාසනාරුරු ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නා විදිහට විශාල වශයෙන් සංචාරකව එන්න තියෙන රට සංචාරකයන්ට හොඳ විභාවයක් තියෙන රට වැඩි වැඩියෙන් සංචාරකව ආකර්ෂණය කරගන්න පුළුවන් සංස්කෘතියක් තා මේ රටේ ඒ පරිසරයක් තියෙනවා. හැබැයි අපි ඒක භාවිතා කරන්න අවශ්‍ය පදනම් හදන්න ඕන. ජනතාව සිත් ගන්න රටක් බවට මේක පත් කරන තැනට ගේන්න ඕන. අද ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන තේරුම අරගෙන තියෙනවා. හොඳම ගමනාන්තයේ තියෙන රටක් හැටියට ශ්‍රී ලංකාව වර්ගීකරණය කරලා තියෙනවා. අපිට එවන් පසුබිමක් හදන්න පුළුවන්කමක් තිබුණ කොහමද? අර මහ විශාල මෙලෙච්ච තත්ත්වයෙන් මිදිලා මේ රට හරිතැනකට ගේන්න මේ කරපු දේශපාලන අභ්‍යාසයෙන්ද තමයි අපිට ඒක කරන්න පුළුවන්කමක් තිබුණේ. මේ ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට සංචාරකයෝ ලංකාවට ආවේ නැහැ. පුරා වසරක් ඇතුළත අපිට පුළුවන්කමක් තිබුණා අද අති විශාල පිරිසක් සංචාරකයෝ ලංකාවට ගෙන්න ගන්න. ඔවුන් ලංකාවට එනකොට අවශ්‍ය පහසුකම් දෙන්න ගුවන්තොටුපළ ගාස්තු සහනදායී විදිහට ලබා දීම තුළ විශේෂ ගුවන් යානා ප්‍රමාණයක් වැඩි වැඩියෙන් මෙහාට ගේන්න පුළුවන්. ඒ ගුවන් යානාත් එක්ක ජාත්‍යන්තර ප්‍රජාව මෙහාට එනවා. ඊට පස්සේ ඔවුන් මේ රටේ සංචාරය කරනවා. අපේ සංචාරක කර්මාන්තය වැඩි දියුණුවෙන්නේ ඒත් එක්ක මේකට මේත් එක්ක එකතු වෙන ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළට ගේන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ නිසා මේ ගුවන්තොටුපළ ගාස්තු අඩු කිරීමේ ක්‍රියාවලිය තුළ විශේෂයෙන් අපි කල්පනා කරනවා වැඩි වැඩියෙන් සංචාරකයෝ ලංකාවට එයි කියලා. ඒ විතරක් නෙවෙයි ඔවුන් මේ කලාපයට ඇවිල්ලා ඔවුන්ගේ මුදල් මේ රට තුළ වියදම් කරාපුවහම අපේ ඒ ක්ෂේත්‍රයේ නිරතලා ඉන්න අයට ඒ මුදල් භාවිතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒතර මේ බංකොලොත් වෙච්ච රටක් කියන රට නැවත ගොඩ ගන්න අපි මේ සංචාරක කර්මාන්තය ඉහළට ගේන්න මේ ගුවන් සේව ඇමතිතුමා තමන්ගේ වගකීම ඉටු කරන වෙලාව ඒක එතුමගේ ඒ කාරණාවලිය කරන්න එකට එක්කව වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් නාවික කටයුතු පිළිබඳව ඇමතිතුමා කරුණු කාරණා ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ගත්තහම ශ්‍රී ලංකාව කියලා කියන්නේ භූගෝලීය වශයෙන් ලෝකයට ඉතාමත්ම වැදගත් වෙන මංසන්ධියක්. ඒ භූගෝලීය වශයෙන් වටිනාකමක් තියෙන අපේ ලංකාවේ වරාය දැන් පෞගේ කාලේ පුරාවටම පිරෝහිත අභිගුණවර්ධන ඇමතිතුමා මේ පිළිබඳව අවබෝධයක් තියෙන ඇමතිවරයෙක් හැටියට අපේ වරාය පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරා. අද අපිට ගැළපෙන විදිහට ඒ වරාය හදන්න කටයුතු කරා. රට තුල පමණක් නෙවෙයි ජාත්‍යන්තර ප්‍රජාවගේ ආධාර පව අරගෙන මේ වරාය වැඩි දියුණු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වැඩි වරාය තුල වෙළඳ නාවික මධ්‍යස්ථානයේ ජාත්‍යන්තරයත් එක්ක එකහු කරන හැටි ඒ වගේ මේකට ගැළපෙන විදිහට පරිසරය හදන හැටි ඒ වගේම මේ නාවික කර්මාන්තයේ නිරත වෙන්න පුළුවන් අපේ තරුණ පිරිස ඒත් එක්ක යොමු කරන්න ජාත්‍යන්තරයත් එක්ක ඔවුන්ට වටිනාකමක් දෙන්න මේ නාවික ක්ෂේත්‍රයට අපේ වෘත්තික යොමු කරන වැඩපිළිවෙලක් පිළිබඳව ඇමතිතුමා කරුණු කාරණා ඉදිරිපත් කරා. එතුමා එක පැත්තකින් මේ ගුවන් සේවය පිළිබඳව තීන්දුව තීරණ ගන්න අනපනත් ඉදිරිපත් කරා. ඊළඟට වරාය පිළිබඳව තීන්දුව තීරණ ගන්න අනපනත් ඉදිරිපත් කරා. කුමක්ද මේ කරන්න උත්සාහ කරන්නේ? මේ විනාශ වෙච්ච රට ගොඩ ගන්න ඒ නිමල් සිරිපා සිල්ලා ඇමතිතුමා සුවකීය වගකීම ඉටු කරන අවස්ථාවක්. මෙන්න මේ විදිහට අපේ ඇමතිවරු සියලු දෙනාම මේ වගකීම ඉටු කරන්න කටයුතු කරනවා. කැබිනට් ඇමතිවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ හැමදෙනාම තමුන්ට කරන්න පුළුවන් උපරිම මට්ටමින් මේ විනාශ වෙච්ච රට අනාගත දරුවන්ට යහපත් රටක් බවට පරිවර්තනය කරලා බාර දීමේ වගකීම ඉටු කරන වෙලාව. මෙන්න මෙහෙම කතා කරනකොට සමහර අය විශේෂයෙන්ම ගත්තාම දැන් පෞගේ කාලේ අපි දැක්කා මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි දැන් ලංකාවට ඩොලර් හිගයක් තිබුණා. විදේශී රටවලින් භාණ්ඩ ආනයනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. අපි ක්‍රමානුකූලව මේ ලිහිල් කිරීමත් එක්ක අද භාණ්ඩ ලංකාවට හම්බෙලා තියෙනවා. ඉහළ ගියපු භාණ්ඩ මිල පහළ වැටෙන තැනකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. විශාල මුදලකට අපේ පරිභෝජනය කරන භාණ්ඩ ඉහළ ගියාපුවාම ඒවා නවත්තන්න පහළ දාන්න පාරිභෝගිකයට සහන විදිහට මිලදෙල ගන්න තැනට රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවෙන් නමනවා. හැබැයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි ඉහළ යන වේගයෙන් අපේ බඩුමිල පහළ යන්නේ නැහැ. ඒ මේ අතරමැදි වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ඕන් අපිට හිතන එක වෙලාවකට කොටසක් ආත්මාර්ථකාමීද කියලා. බාහන්න මිල වෙළඳ පොලේ ඉහළ යනකොට සමුගේ කඩේ තියෙන බඩු ටිකත් ඒකම ඉහළ යනවා. හැබැයි පහළ වැඩෙනකොට ඒ ව්‍යාපාරිකයා ඒ බඩු මිල ඒ මුදලට ගැලපෙන විදිහට පහළ දාන්න ලෑස්ති වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි තියෙන බරපතල ප්‍රශ්නේ. අපි දැක්ක පෞගේ දාලා ඉන්ධන මිල පහළ බහිනවා කියලා ආරංචි වුණාම අපේ පෙට්‍රල් ෂෙඩ් වල සමහර ව්‍යාපාරිකයෝ මිල දීලා ගත්තේ නැහැ. හැබැයි ඊට ඉස්සරලා විශාල වශයෙන් පෙට්‍රල් මිල ඉන්ධන මිල ඉහළ යනකොට ඔවුන්ගේ ගබඩාවල තෙල් පිරිලා ඔවුන් මේ ආත්මාර්ථය වෙනුවෙන් පමණක් ව්‍යාපාරික කටයුතු කරන අය මං හිතන්නේ රටට බරක්. ඒ හින්දා අපිට පාරිභෝගික කටයුතු අධිකාරියට සිද්ධ වෙලා තියෙනවා මේ කාරණාව පාලනය කරන්න. නමුත් මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපිට පුළුවන්ද අපි හදන නීති රිවරිදි වලින් පමණක් මේ රට පාලනය කරන්න? එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. රටේ මිනිස්සුන්ට ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕන. මේ විපත්තිටපත් වෙච්ච රට ගොඩ ගන්න ඕන කියන ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔවුන් දිරිමත් කරලා ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි. ඔවුන් දැනුවත් කරන්න ඕන. ඒ වගේම මේ රටේ ජනතාව රට වෙනුවෙන් ඉන්න පිරිස අවස්ථාවාදී වීමේ ස්වභාවය තුළ අනිත්‍යයට වෙන පීඩනය පිළිබඳව අපි ඔවුන්ට කරුණු කාරණා කියලා දෙන්න ඕනේ. ඒ හින්දා මේ සියලුම ජනතාව ආකල්පමය වෙනසක් ඇති කරොත් අපි ඉන්නේ මේ ඉතිහාස වංශ කතාවේ ඉතාමත්ම සන්ධි ස්ථානයක වැදගත් වෙච්ච සන්ධි ස්ථානයක මන්සන්ධියක. මෙතනින් එහාට අපිට යන්න තියෙන මාවත අපි තෝරගන්න ඕනේ. ඒකට අවශ්‍ය පදනමක් මේ හදන්න සූදානම් වෙන වෙලාව. ඒ පදනම හදන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අපි ආණ්ඩු
පක්ෂයේ
පෙළ ගැහලා ඉන්නවයි කියන පණිවුඩය අපි දෙන්න ඕනේ. එහෙම දුන්නාම අපිට පුළුවන් වෙනවා මේ ආකල්ප මේ වෙනසක් කරලා මේ මන්සන්ධියෙන් ඉහළට යන කාරණාවලියට මේ රටේ 2.25 ලක්ෂයක් ජනතාව දායක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හින්දා රජයක් හැරීරේ තියෙනවා මේ වගකීමත් ආකල්ප මේ වෙනසක් මේ රට තුල ඇති කරේ නැත්නම් පවතින යථාර්ථයේ ජනතාව පිළිබඳව අවබෝධයක් දුන්නේ නැත්නම් ඉන් ගොඩ ගන්න ඔවුන් හවුල් කරගන්න ස්වභාවය පිළිබඳව අපි හරි වැටහීමක් දුන්නේ නැත්නම් අපිට මේ කඩේම පසු කරන්න අසිරු වේවි කියන විශ්වාසය අපතොල තියෙනවා. දැන් අපි ආණ්ඩු පක්ෂය කෙරෙහිද අපි උත්සාහ කරනවා විනාශ වෙච්ච රටක් ගොඩ ගන්න. අපි මහන්සි ගන්නවා තීන්දුව తీරන ගන්නවා. ජනතාවත් එක්ක එකට එක්ක වෙලා කටයුතු කරනවා. හැබැයි විපක්ෂය මොකද කරන්නේ? මෙන්න මේ වෙලාවේ අපිට ඕන ඡන්දයක් පාලන බලය වෙනස් කිරීමේ උමනාව. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපි ඡන්දවලට බය නැහැ. ඡන්දෙ නියම වෙලාවට තියන්න ඕන. ඒ වගකීම ආදාළ ආයතනයේ ඒ දේ ඉටු කරන්න ඕන. හැබැයි පැහැදිලිව ප්‍රශ්නයක් කියනවා. ඔය කියන දේවල් රටේ ජාතික ප්‍රශ්නවල විසඳුමක් හොයන්න ප්‍රාදේශීය මැතිවරණ තියන පුළුවන්. මට තියෙන ප්‍රශ්නේ මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අද ඡන්ද ඕනේ ඕනේ කියන අයගේ ඉතිහාසෙ හරලා බලපුවාම ඔවුන් තමයි මේ රටේ ඡන්ද විකෘති කරේ. එක වෙලාවක පලාසභා මැතිවරණය සහ මුලින්ම විනාශ කරන්න. දැන් ඡන්ද ඉල්ලන්න ඕනේ කියන කණ්ඩායම එකට එක්කවෙලා මේ පාර්ලිමේන්තුවට අත උස්සලා තිබුණා. විකෘති වෙච්ච ක්‍රමයක් හැදුවා. ඒ හින්දා පලාසභා මැතිවරණය අද සාමූලින් මඩාල වෙලා පළාත් පාලන ආයත පලාසභා නමයක් මේ රටේ අක්‍රිය වෙලා තියෙනවා. මහජන නියුතු නියෝජනය කරන්න ඕන ස්ථාන අද අවහිර වෙලා තියෙනවා. ඊගාවට ප්‍රාදේශීය මැතිවරණය ගත්තාම මේ රටේ 5000ක විතර ප්‍රමාණයක් තමයි මන්ත්‍රීවරු හිටියේ. විකෘතිවත් විදිහට පළාත් පාලන නීතියක් හැදුවා. මේගොල්ලෝ අත් උස්සලා එදායි විකෘති වෙච්ච ප්‍රාදේශීය සභාව හදාපුවාම අද මේක රටට බරක් වෙලා තියෙනවා. මේ උත්තරීතර පාර්ලිමේන්තුව මොකද අපි කරන්න ඕන? ප්‍රජාතන්ත්‍රවාදී කියන එක විනිවිද භාවයක් ඇතිව නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය නීති අපි හදන්න ඕන.
ඒ කාර්යය අවසානය
කරගන්න මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විපක්ෂයේ මන්ත්‍රීවරු අපි යෝජනා කරනවා. අපි ලෑස්ති ජනාධිපති මැතිවරණයකට, අපි ලෑස්ති මහා මැතිවරණයකට. එහෙම වුණොත් පුළුවන් වෙයි මේ රටේ ඔබ කියන ඔය වෙනස ඉටු කරන්න. අපි මහජනතාවට ඉදිරිපත් කරමු, විනිශ්චයක් දෙන්න. මහමැතිවරණයක් වේවා ජනාධිපතිවරණයක් වේවා රටේ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව තීන්දු තීරණ ගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදනවා නම් මම විශ්වාස කරනවා පළාත් පාලන මැතිවරණ නෙවෙයි පළාත් සභා මැතිවරණ නෙවෙයි අපි කල යුත්තේ මහජන මතේ විමසන්න ඕන නම් මේ මැතිවරණේ නිශ්චිත වෙලාවට ඒ දේවල් කරපුවම අපිට පුළුවන් ජනතාවගේ විනිශ්චයකට භාජනය වෙන්න අන්න ඒ අවස්ථාව අපි අපේක්ෂා කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව මූලාසනාරුළු ගරු මැතිතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් මයි කතාව මෙතකින් අවසන් කරවෝ ස්තුතියි.